අයිබෝවන් අදරණය දුවපුත්තේ මෙස්සෝදැන්මෝවේ ගුරු කෙතරින් පහේ හපනුන්ට මව්බස පාඩම කියල දෙන්න. අද දවස්සේ මව්බස පාඩම කියල දෙන්න ඇවිත්තෙන්නේ බදුල්ල උදේරාජ මහා විද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුපියාණන්.
අයිබෝවන් මගේ ආදරණය දුවපුත්තේ, සියලු දෙනාටම සුභම සුභදිනයක් වේවා. අතත් සුපුරුදු විදිහට ඌව ප්‍රජා ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එන ඌව ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් විකාශයේ පහසුවේනේ මගේ ආදරණීය පොඩ්ඩන් වෙනුවෙන් මව්බස විෂයට අයත් වටිනා මාතෘකාවක් ඔස්සේ ඔබත් සමග එකතු වීමටයි මගේ මේ සූදානම. ඉතින් දුවේ පුතේ, අද දවසේ මව්බස පාඩම ඔබ වෙත ගෙන එන මම බදුල්ල උදේරාජ මහාවිද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුතුමා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල භාෂාවේ අපට හමුවන ඉතාම වැදගත් කොටසක් ගැන තමයි. මොකක්ද මේ නාමපද ගැන? මොනවද පුතේ මේ නාමපද කියලා කියන්නේ? නාමපද යම්කිසි ද්‍රව්‍යයක්, එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක්, එහෙමත් නැත්නම් යම්කිසි ස්ථානයක්, එහෙමත් නැත්නම් යම්කිසි සත්වයෙක් හැඳින්වීම සඳහා අපි යොදා ගන්නා නමක්. දුවේ පුතේ, මෙන්න මේ යම්කිසි ද්‍රව්‍යයක්, එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක්, යම්කිසි ස්ථානයක්, යම්කිසි සත්වයෙක් හැඳින්වීම සඳහා යොදා ගන්නා මේ නම අපි හඳුන්වනවා නාමපදයක් හැටියට. හොඳයි දුවේ පුතේ, එහෙමනම් අපට නාමපද ප්‍රධාන කොටස් හතරකට බෙදිය හැකි බව එයින් අවබෝධ වෙනවා. මොනවද මේ කොටස් හතර? පළවෙනි එක ද්‍රව්‍ය නාම, දෙවෙනි එක පුද්ගල නාම, තුන්වෙනි එක ස්ථාන නාම, හතරවෙනි එක සත්ව නාම. මොනවද පුතේ ද්‍රව්‍ය නාම කියලා කියන්නේ? අපේ පුංචි දරුවෝ මේ වෙනකොටත් දන්නවා ද්‍රව්‍ය නාම කියන්නේ මොනවද කියලා. ද්‍රව්‍ය නාම වලට පුතේ පණ නැහැ. ඒ වගේම ද්‍රව්‍ය නාම වලදී අපි භාවිතා කරන දේවල් එහා මෙහා ගෙන යන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් පොත. පොත කියන්නේ පණ නැති, එහා මෙහා ගෙන යා හැකි ද්‍රව්‍යයක්. ඒ වගේ දෙයකට අපි ද්‍රව්‍ය නාම කියලා කියනවා. ඔයාලා පාවිච්චි කරන පෑන ද්‍රව්‍ය නාමයක්. ඒ වගේම ගෙදරදී අපි පාවිච්චි කරන ගෘහ උපකරණ ගොඩක් තියෙනවා. රූපවාහිනිය, පුටුව, ඒ වගේම කුස්සියේදී භාවිතා කරන හිරමණය, වංගෙඩිය, මේ වගේ දේවල් ද්‍රව්‍ය. එහෙමනම් පුතේ, මේ විදිය පණ නැති, එහා මෙහා ගෙන යා හැකි ද්‍රව්‍ය වලට අපි කියනවා ද්‍රව්‍ය නාම කියලා. එහෙමනම් බලමු අපි මොනවද මේ පුද්ගල නාම කියලා කියන්නේ. පුද්ගල නාම ගැන කතා කරනකොට දුවේ පුතේ, අපට පුද්ගල නාම කොටස් කීපයක් දකින්න ලැබෙනවා. මොනවද මේ කොටස්? සමහර අවස්ථාවලදී අපි පුද්ගලයන් හඳුන්වීම සඳහා යොදා ගන්නවා ඒ අයත් සමග අපේ තියෙන ඥාතිත්ව නැත්තම් නෑදෑකම අනුව පුද්ගල නාම ගොඩ නැගිනවා. කොහොමද? අපේ තාත්තා. තාත්තට අපි කතා කරනවා තාත්තා කියලා. එතකොට එතන තාත්තා කියන පුද්ගල නාමය ගොඩ නැගිලා තියෙන්නේ තාත්තයි අපේ අතර තියෙන ඥාති සම්බන්ධතාවය අනුව. ඒ වගේම අම්මා, නැන්දා, මාමා, මල්ලි, නංගි, මෙන්න මේ විදියට මේ ඥාතිත්වය අනුව, එහෙම නැත්නම් නෑදෑකම අනුව පුද්ගල නාම ගොඩ නැගිලා තිබෙනවා. ඒ වගේම දුවේ පුතේ, සමහර පුද්ගලයන් කරන රැකියා තියෙනවනේ. මේ රැකියාවල ඒ රැකියාවට තියෙන නම අනුවත් පුද්ගල නාම ගොඩ නැගිලා තිබෙනවා. උදාහරණයක් හැටියට මම, දැන් මම ගත්තම ගුරුවරේ. එතකොට මට පුද්ගල නාමයක් මගේ රැකියාව නිසා ලැබෙනවා ගුරුවරයා කියලා. ඒ වගේම ගොවියා, වාහනය පදවන රියදුරා, ඒ වගේම බස් රථයේ ටිකට් කැඩීම කරන කොන්දොස්තර මහතා. ඒතර කොන්දොස්තර ඒ විදියට ඊළඟ වෛද්‍යවරයා හෙදිය මේ විදියට තමන් කරන රැකියාවත් එක්ක සමහර පුද්ගල නාම ඇති වෙලා තිබෙනවා. ඒ වගේම අපිට ඉපදුනාට පස්සේ නමක් තියෙනවා. මගේ නම ප්‍රියන්ත. ඒ වගේම මගේ යාළුවෝ ඉන්නවා කමල්, සුමිත්, පාලිත. මේ කියන්නේ පුද්ගලයන්ට උපතේදී උපන්න සහතිකෙන් ලැබෙන නම. ඉතින් මෙන්න මේ නමත් එක්කත් පුද්ගල නාම ඇති වෙලා තිබෙනවා. එහෙමනම් පුද්ගල නාම ඇතිවන ක්‍රම කීපයක් තිබෙනවා. ඉතින් නාම පදවල තවත් එක කොටසක් තමයි අපි ඒ කතා කළව පුද්ගල නාම. එහෙමනම් අපි බලමු ස්ථාන නාම කියන්නේ මොනවද කියලා. ආදරණීය දුවේ පුතේ, මම ඔයාලට කිව්වා ද්‍රව්‍ය නාම කියන්නේ පණ නැති එහා මෙහා ගෙන යා හැකි ද්‍රව්‍ය කියලා. ස්ථාන නාම වලදී තියෙන විශේෂත්වය තමයි දුවේ පුතේ, ඒ ස්ථානය අපිට එහා මෙහා ගෙනියන්න බෑ, අපට ළඟා විය හැකි නැත්නම් අපට යන්න පුළුවන් තැන් තමයි ස්ථාන කියලා කියන්නේ. උදාහරණයක් ඇටියට ගත්තම මුහුද. තව උදාහරණයක් ගත්තොත් පාසල, පල්ලිය, කෝවිල, ඒ වගේම නාන පිහිල්ල, ඒ වගේම අපිට ගත්තොත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය, මේ වගේ තැන් ස්ථාන හැටියට අපි හඳුන්වනවා. ඉතින් නාමපද යටතේදී ස්ථාන නාම හැටියට අපි හඳුන්වන්නේ මෙන්න මේ අපි කතා කරපු ස්ථාන වලට. ස්ථාන නාම කියලා කියන්නේ අන්න ඒවට. ඊළඟ ඔයාලා හැමදෙනාම දන්න නාමපදයක් තමයි සත්ව නාම. මොනවද දුවේ පුතේ මේ සත්ව නාම කියලා කියන්නේ? අපේ පරිසරයේ ජීවත් වෙන පුංචි සතාගේ ඉඳලා සුවිශාල විශාල මුහුදේ ජීවත් වෙන තල්මසා දක්වා, එහෙම නැත්නම් වනාන්තරයේ ජීවත් වෙන අලියා කියන විශාල සතා දක්වා ජීවත් වෙන සියලුම සතුන් හැඳින්වීම සඳහා යොදා ගන්නා නම් වලට අපි කියනවා සත්ව නාම පද කියලා. උදාහරණයක් ඇටියට කොටියා, වලහා, ඊළඟ අහසේ ඉගිලෙන කපුටා, කොකා, මේ වගේ පස්ස තුල ජීවත් වෙන පණුව, ගැඩවිලා, මේ වගේ සියලුම සත්තුන් හැඳින්වීම සඳහා යොදා ගන්නා නාම පදවලට අපි කියනවා දුවේ පුතේ සත්ව නාම කියලා. ඉතින් එහෙමනම් අපි අද දවසේදී මුලින්ම ඉගෙන ගත්තා නාම පද කියන්නේ මොනවද, නාම පද මොන මොන ආකාරයට කොටස් වලට බෙදෙනවද කියලා. හොඳයි, එහෙමනම් අපිට පුතේ මේ නාමපද තවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ කොටස් දෙක තමයි ප්‍රාණවාචී නාමපද සහ අප්‍රාණවාචී නාමපද. මොනවද පුතේ මේ ප්‍රාණවාචී නාමපද කියලා කියන්නේ? ප්‍රාණවාචී කියන්නේ ප්‍රාණය ඇති. එතකොට පණ තියෙන නාමපද. අපි අර මුලින් ගණගත්තනේ නාමපද ප්‍රධාන කොටස් හතරක්. ඒ හතරෙදි කියවුණු පුද්ගල නාම සහ සත්ව නාම මේ ප්‍රාණවාචී නාම පද යටතට වැටෙනවා. උදාහරණයක් හැටියට තාත්තා, අම්මා, ඒකම නංගි, මල්ලි, රියදුරා, ඒ වගේම වෛද්‍යවරයා, මේ වගේ නාම පද, ඒකම කමල්, සුමිත්, මෙන්න මේ වගේ නාම පද ප්‍රාණවාචී නාම පද යටතට ගැනෙනවා. හොඳයි, එහෙමනම් අපි බලමු අප්‍රාණවාචී නාම පද කියන්නේ මොනවද කියලා. අප්‍රාණවාචී නාම පද යටතට ගැනෙන්නේ අපි අර මුලින් කතා කරපු ද්‍රව්‍ය නාම තමයි අප්‍රාණවාචී නාම පද යටතට ගැනෙන්නේ. අපි පාවිච්චි කරන පොත, ඒ වගේම පැන්සල, මකනය, ඊළඟ අපි පන්තියේදී භාවිතා කරන පුටුව, ඊළඟ ගෙදරදි භාවිතා කරන රූපවාහිනිය, මේ වගේ දේවල් අප්‍රාණවාචී නාම පද යටතට ගැනෙනවා. හොඳයි, එහෙමනම් දුවේ පුතේ පුද්ගලයන් සත්තු මේ සියලු දෙනාටම පණ තියෙන නිසා අපි ඒවා ප්‍රාණවාචී නාම පද ලෙස හඳුන්වන බවත් ඒ වගේම ද්‍රව්‍ය වලට පණ නැති නිසා ඒවා අප්‍රාණවාචී නාම පද ලෙස හඳුන්වන බවත් අපි මතක තියාගමු. ඒ වගේම පුතේදුවේ අපිට මේ නාම පද තවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි පුරුෂ ලිංග නාම පද, ඒ වගේම ස්ත්‍රී ලිංග නාම පද කියලා. ඔයාලා දන්නවා පුරුෂ ලිංග නාම පද කියන්නේ මොනවද කියලා. පුරුෂ ලිංග නාම පද කියලා අපි හඳුන්වන්නේ දුවේ පුතේ පිරිමි කෙනෙක් නැත්තම් පිරිමි පුද්ගලයෙක් හැඳින්වීම සඳහා යොදා ගන්නා නාම පද අපි පුරුෂ ලිංග නාම පද හැටියට හඳුන්වනවා. මොනවද පුරුෂ ලිංග නාම පද? තාත්තා, ඊළඟ මල්ලි, අයියා, බාප්පා, ගොවියා, වෙලෙන්දා, මෙන්න මේ විදියට පිරිමි පුද්ගලයන් හැඳින්වීම සඳහා යොදා ගන්න නාම පද අපි පුරුෂ ලිංග නාම පද හැටියට හඳුන්වනවා. එහෙමනම් බලමු අපි ස්ත්‍රී ලිංග නාම පද කියලා කියන්නේ මොනවටද කියලා. ස්ත්‍රී ලිංග නාම පද හැටියට හඳුන්වන්නේ ඔයාලා දැන් හොඳටම දන්නවා කාන්තාවන්, එහෙම නැත්නම් ස්ත්‍රීන් හැඳින්වීම සඳහා යොදා ගන්නා නාම පද තමයි අපි ස්ත්‍රී ලිංග නාම පද හැටියට හඳුන්වන්නේ. අපේ ගෙදර ඉන්න අපේ අම්මා කාන්තාවක්, ඒ වගේම අපේ නංගි එයත් කාන්තාවක්, අපේ අක්කා, අපේ නැන්දා, අපේ අත්තම්මා, මේ හැම දෙනාම කාන්තාවන් නිසා ඒ සියලුම නාම පද ස්ත්‍රී ලිංග නාම පද හැටියට හඳුන්වනවා. ඒ වගේම හෙදිය, වෛද්‍යවරිය, වෙලෙන්දිය, මේ වගේ හැම දෙයක්ම, හැම නාම පදයක්ම අපි ස්ත්‍රී ලිංග නාම පද හැටියට තමයි හඳුන්වන්නේ. හොඳයි දුවේ පුතේ, අපි පළමුවන ශ්‍රේණියේදී, ඒ වගේම දෙවන ශ්‍රේණියේදී, තුන්වන ශ්‍රේණියේදී සහ හතරවන ශ්‍රේණිවලදී මේ ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග නාම පද ඉගෙන ගත්තා. ඔයාලට මතක ඇති. මම ඔයාලගේ මතකය අවදි කරන්න පොඩ්ඩක් ඒ නාම පද කීපයක් හඳුන්වලා දෙන්නම්. හොඳයි බලමු එහෙමනම්. ඔයාලා මාත් එක්ක එකතු වෙන්න. මම ස්ත්‍රී ලිංග නාම පදේ කියනකොට ඔයාලා පුරුෂ ලිංග නාම පදේ කියන්න. මම පුරුෂ ලිංග නාම පදයක් කිව්වොත් ඔයාලා ස්ත්‍රී ලිංග නාම පදේ කියන්න. මමත් කියනවා. හොඳයි එහෙමනම් බලමු. අම්මා මොකද්ද පුරුෂ ලිංග නාම පදේ? තාත්තා. හරියට හරි. ආච්චි, සීයා, නංගි, මල්ලි, කුරුල්ලා, කිරිල්ලි, පුතා, දුව. හරි, ඔයාලා හරියටම හරි. එහෙමනම් මේ ටිකටත් කියමු බලන්න. ගිරවා, ගිරවි, කුකුලා, කිකිලි, රජ, රැජින. හරියටම හරි. වෛද්‍යවරයා, වෛද්‍යවරිය, ශිෂ්‍යයා, ශිෂ්‍යාව. හොඳයි ඔයාලා හැම දෙනාම දන්නවා. ඊළඟට මේ ටිකත් බලමු අපි. එහෙමනම් ගුරුතුමා, ගුරුතුමිය, විදුහල්පතිතුමා. හරියටම හරි. විදුහල්පතිතුමිය, මුවා, මුවදෙන, මිතුරා, මිතුරිය, සිංහයා, සිංහදේනුව. ඔයාලා හරියටම හරි. හොඳයි එහෙමනම් අපි මෙන්න මේ තව නාම පද පහක් තියෙනවා. මේ ටිකත් අපි හඳුනගනිමුකෝ බලන්න. යහලුවා, යෙහෙලිය, නලුවා, නිලිය, ඇතා, ඇතින්න, කොටියා, කොටි දෙන, සහෝදරයා, සහෝදරිය. බොහොම හොඳයි. ඔයාලා හැමෝටම හොඳට මතක තිබෙනවා. ඒ තමයි පුතේ අපි එක ශ්‍රේණියේදී, දෙක ශ්‍රේණියේදී සහ තුන හතර ශ්‍රේණිවලදී හඳුනාගත්ත ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග නාම පද. එහෙමනම් අපි බලමුකෝ පහේ පන්තියේදී අපට හඳුනා ගැනීමට තියෙන ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නාම පද පහ මොනවද කියලා. මෙන්න මේ මම කියන ඡේදයට පොඩ්ඩක් සවන් දෙන්නකෝ. අප පාසලේ සිංහල භාෂා තරගාවලිය ජය ලබාගත් සිසුවියන් සඳහා ත්‍යාග සහ සහතිකපත් බෙදා දීමේ උත්සවය පසුගියදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඌයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාය. විශේෂාංග කීපයකින් අනතුරුව යෙදුණු ත්‍යාග සහ සහතිකපත් බෙදා දීමේ අවස්ථාවයි. ප්‍රථමයෙන්ම විද්‍යාලයේ ලේඛන කුසලතා දැක් වූ සිසු සිසුවියන්ට ත්‍යාග සහ සහතිකපත් බෙදා දීම සිදුවිනි. ප්‍රාථමික අංශයේ දක්ෂතම ලේඛකයා ඌයේ පස්වන ශ්‍රේණියේ උතුල දම්සරයි. දක්ෂතම ලේඛිකාව ඌයේ එම ශ්‍රේණියේම උදාරී ප්‍රාර්ථනා ශිෂ්‍යාවයි. තිසරු පබසර දක්ෂතම කවියාට හිමි සහතිකය ලබාගත් අතර සයුරංගී තක්ෂිලා දක්ෂතම කිවිඳියට හිමි සහතිකය ලබාගත්තාය. නාට්‍ය තරඟවලින් ප්‍රථම ස්ථානය ලැබුවේ මගේ පන්තියේ සිසුන් රඟ දැක්වූ උත්සාහයෙන් ජය ලැබුවෝ නාට්‍යයි. එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වන්නේ ගමේ ජීවත් වුණු ගොවියෙකු සහ ගෙවිලියකි. ගොවියා ඉතාම අලස තැනැත්තෙකි. ඔහු තුල දියුණු වීමට කිසිදු උත්සාහයක් නොමැත. එහෙත් ගෙවිලිය ඉතාම කඩිසරය, දිරිමත්ය. ඇය තම කුඩා දරුවා සහ දැරිය රැගෙන උදෑසනින්ම ගොවිබිමට යයි. ඇගේ උනන්දුව සහ කැපවීම නිසා අවසානයේදී ගොවියාද කාර්යශූර අයෙකු බවට පත් වූ ආකාරය එම නාට්‍යයේ තේමාව විය. හොඳයි දුවේ පුතේ, ඔයාලා මම ඒ කියපු ඡේදයට හොඳින් සවන් දුන්නා. ඒ ඡේදයේදී කියවුනා දරුවනේ පුරුෂලිංග නාමපද පහක් සහ ඒවාට ගැලපෙන ස්ත්‍රීලිංග නාම පද පහ. මොනවද මේ පුරුෂලිංග සහ ස්ත්‍රීලිංග නාම පද කියලා අපි බලමු. පළවෙනි එක ලේඛකයා. ලේඛකයා කියන පුරුෂලිංග නාම පදයට ස්ත්‍රීලිංග නාම පදේ තමයි දරුවනේ ලේඛිකාව. ඊළඟ කවියා. කවියා කියන නාම පදයට ස්ත්‍රීලිංග නාම පදේ තමයි දරුවනේ කිවිඳිය. ඒ වගේම ඊළඟ අපි තවත් පුරුෂලිංග නාම පදයක් කිව්ව ගොවියා කියලා. ගොවියා කියන පුරුෂලිංග නාම පදයට ස්ත්‍රීලිංග නාම පදේ තමයි පොඩ්ඩනේ ගෙවිලිය. ඒ වගේම ඔහු කියන නාම පදයට ස්ත්‍රීලිංග නාම පදයේ ඇය. දරුවා කියන නාම පදයට ස්ත්‍රීලිංග නාම පදය දැරිය. හොඳයි, එහෙමනම් අපේ දරුවෝ මේ ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග නාම පද ටික හොඳින් අවබෝධ කරගත්තා කියලා මම හිතනවා. මේ නාම පද පහ තමයි අපි පහ ශ්‍රේණියේදී හඳුනා ගැනීමට අපට තියෙන්නේ. හොඳයි, එහෙමනම් මං ඔයාලට පුංචි පැවරුමක් දෙන්න. මෙන්න මේ ටික ඔයාලා ලියා ගන්න. මෙන්න මේ වාක්‍ය ටික. එක, කවියා අලංකාර නිර්මාණ කරයි. ඔහු ඉතා ක්‍රියාශීලී දරුවෙකි. දෙවන වාක්‍ය. තුන්වන වාක්‍ය, දක්ෂ ලේඛකයා වටිනා පොත්පත් ලියයි. හතරවෙනි වාක්‍ය, ගොවියා උදෑසනම කුඹුරට යයි. පස්වන වාක්‍ය, පුංචි දරුවා මව සොයමින් දිවයයි. හොඳයි දුවේ පුතේ, අපි බලමු මෙන්න මේ ඔයාලට ඒ දීපු ඒ වාක්‍ය පහ ස්ත්‍රීලිංග වාක්‍ය බවට හරවන්නේ කොහොමද කියලා. පළවෙනි වාක්‍ය, කවියා අලංකාර නිර්මාණ කරයි. කවියා, කවියා කියන පුරුෂලිංග නාම පදයේ වෙනුවට අපට යොදන්න පුළුවන් කිවිඳිය කියන ස්ත්‍රීලිංග නාම පදේ. එතකොට වාක්‍ය මෙන්න මේ ආකාරයටයි වෙනස් වෙන්නේ. වාක්‍ය වෙන කිසිම වචනයක් වෙනස් වෙන්නේ නැහැ, නාම පදේ පමණයි වෙනස් වෙන්නේ. මෙන්න මේ විදිහට කවියා වෙනුවට කිවිඳිය යොදාගත්තම කිවිඳිය අලංකාර නිර්මාණ කරයි. ඊළඟ වාක්‍යයේ ඔහු ඉතා ක්‍රියාශීලී දරුවෙකි. ඔහු වෙනුවට අපි යොදා ගන්නවා ඇය කියන ස්ත්‍රීලිංග පදය. එතකොට ඇය ඉතා ක්‍රියාශීලී දරුවෙකි. ඊළඟ දක්ෂ ලේඛකයා වටිනා පොත්පත් ලියයි. ලේඛකයා වෙනුවට අපි යොදා ගන්නවා ලේඛිකාව කියන වචනය. එතකොට වාක්‍ය වෙනවා මෙන්න මේ විදිහට දක්ෂ ලේඛිකාව වටිනා පොත්පත් ලියයි. ගොවියා උදෑසනම කුඹුරට යයි. ගොවියා වෙනුවට මොකක්ද යොදා ගන්නෙ? ඔව්. මගේ ආදරණීය පුංචි දරුවෝ හැමදෙනාම නිවැරදි උත්තරේ කිව්වා. ගොවියා වෙනුවට අපි යොදා ගන්නේ ගෙවිලිය. ගෙවිලිය උදෑසනම කුඹුරට යයි. ඊළඟ පුංචි දරුවා මව සොයමින් දිව යයි. දරුවා වෙනුවට අපි යොදා ගන්නා ස්ත්‍රීලිංග නාමපදය තමයි දුවේ පුතේ දැරිය. එතකොට පුංචි දැරිය මව සොයමින් දිව යයි. මෙන්න මේ විදිහට අපිට ඒ පුරුෂලිංග වාක්‍ය ස්ත්‍රීලිංග වාක්‍ය බවට හරවන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, එහෙමනම් මේ ටික හොඳට මතකෙදි තියාගන්න. ඒ වගේම අපට පුළුවන් තවත් අපි ඉගෙනගත්ත නාමපද ඒකවචන නාමපද සහ බහුවචන නාමපදෙන් වශයෙන් කොටස් දෙකකට බෙදන්න. මොනවද මේ ඒකවචන නාමපද කියලා කියන්නේ? ඒකවචන එක් කෙනෙක් එහෙම නැත්නම් එක දෙයක් ගැන කියවෙන නාමපද අපි හඳුන්වනවා දුවේ පුතේ ඒකවචන නාමපද කියලා. තුරු බහුවචන නාමපද කියලා කියන්නේ එහෙමනම් එකකට වැඩි ප්‍රමාණයක්. එක දෙකක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් තුනක් හතරක්, එහෙම නැත්නම් විශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එතකොට එකකට වැඩි නාමපදයක් අපි එකකට වැඩි දෙයක් හඳුන්වන නාමපදයක් අපි බහුවචන නාමපද හැටියට හඳුන්වනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පොත. පොත කිව්වම ඒකවචන නාමපදයක්. එහෙමනම් මේක අපි බහුවචන විදියට හරවන්නේ කොහොමද? පොත කියන එක පොත්. මෙන්න මේ විදියට අපිට බහුවචන වලට හරවන්න පුළුවන්. දුවේ පුතේ, අපි නාමපද ඒකවචන නාමපදයක් බහුවචන නාමපදයක් බවට හරවනකොට ඒ බහුවචන නාමපදයක් බවට හැරවීම සඳහා යොදා ගන්නා උපක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි හල් කිරීම යොදාගෙන ඒකවචන පදය බහුවචනයක් බවට පත් කරනවා. උදාහරණයක් හැටියට මෙන්න මෙහෙම බලන්නකෝ. මල. මල කියන ඒකවචන නාමපදය අපිට බහුවචන නාමපදයක් බවට පත් කරනකොට පුළුවන් මල මල්. එතකොට අපි යොදාගෙන තිබෙන්නේ මල කියන වචනේ ලයන්නට හල් කිරීමක් යොදනවා. මල මල්. ඒ වගේම පොත පොත් තයන්නට හල් කිරීමක්. ඒ වගේම පෑන පෑන්. පැන්සල පැන්සල්. ඉතින් මෙන්න මේ විදිහට අපිට හල් කිරීම යොදාගෙන ඒකවචනයක් බහුවචනයක් බවට පත් කරන්න පුළුවන් අවස්ථා තිබෙනවා. ඒ වගේම දුවේ පුතේ, අපිට තවත් ඒකවචනයක් බහුවචනයක් බවට පත් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඕ කියන ශබ්දය යොදාගෙන. ඕ. ඕ කියන ශබ්දය. බලන්න, බල්ලා. ඕ කියන ශබ්දය දානවා බල්ලෝ. ලයන්න ඕ ශබ්දය දැම්මම ලෝ බල්ලෝ. ඒ වගේම කොල්ලා කොල්ලෝ. කපුටා කපුටෝ. මෙන්න මේ විදිහට අපිට ඕ කියන ශබ්දය යොදාගෙනත් ඒකවචන බහුවචන බවට හරවන්න පුළුවන්. තව ඒකවචන බහුවචන බවට හරවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පාපිල්ල යොදාගෙනත් පුළුවන්. උදාහරණයක් හැටියට අපි බලමු ඉරටු කූර. ඉරටු කූර කියනකොට එක ඉරටු කූරයි තියෙන්නේ. අපිට මේක ගොඩාක් නැත්තම් බහුවචනයක් බවට හරවනකොට ඉරටු කූරු. මොකද්ද කරලා තින්නේ අපි? කූර කියන තැනට කෙටි ඇද පාපිල්ල යොදා ගන්නවා. එතකොට කූරු බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදියට පාපිල්ල යොදාගෙනත් අපිට පුළුවන් ඒක වචනයක් බහුවචනයක් බවට පත් කරන්න. ඒ වගේම තවත් පුංචි ක්‍රමයක් තියෙනවා. අපි අකුරක් ඉවත් කරලත් අපිට පුළුවන් ඒක වචනයක් බහුවචනයක් බවට හරවන්න. උදාහරණයක් හැටියට බලන්න පුතේ, පුටුව පුටුව කියන වචනේ වයන්න ඉවත් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? පුටු. පුටු කියන්නේ බහුවචනේ. ඒ විදිහට පුළුවන් නේද? ඔව්, හොඳයි. එහෙමනම් මගේ ආදරණීය දරුවෝ, මේ බහු ඒක වචනයක් බහුවචනයක් කරන්න පුළුවන් ඒ ක්‍රම පිළිබඳවත් යම්කිසි අවබෝධයකට එන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි අර මුලින් ස්ත්‍රීලිංග පුරුෂලිංග නාමපද ඉගෙන ගත්තා වගේම අපි එක ශ්‍රේණියේදී, ඒ වගේම දෙක ශ්‍රේණියේ, තුන ශ්‍රේණියේ, හතර ශ්‍රේණියේදී ඒ ඉගෙන ගත්ත ඒක වචන සහ බහුවචන නාමපද ටිකක් මතක් කරලා බලමු. ඔන්න එහෙමනම් ඉස්සලා වගේම මම කියනවා ඒක වචන නාමපදය, මගේ ආදරණීය පුංචි පැටව් ඒ ඒක වචන නාම පදයට ගැළපෙන බහුවචන නාම පදයේ ශබ්ද නගලා කියන්න ඕනේ. ඔන්න එහෙමනම් අපි පටන් ගමු. හරි. පළවෙනි එකේ ඉඳලා මම කියාගෙන යනවා. ගස. ගස්. හරියට හරි. මල. මල්. ගල. ගල්. අම්මා. අම්මලා. තාත්තා. තාත්තලා. කුරුල්ලා. කුරුල්ලෝ. උදල්ල. උදලු. ගොවියා. ගොවියෝ. බල්ලා. බල්ලෝ. ගවයා. ගවයෝ. හරියටම හරි. මගේ පුංචි දරුවෝ හරියටම උත්තර දෙනවා. එහෙමනම් අපි තව නාම පද කීපයක් තියෙනවා, මේ ටිකත් බලමුකෝ. පොත. පොත්. කුඹුර. කුඹුරු. ළමයා. ළමයි. ශිෂ්‍යයා. ශිෂ්‍යයෝ. පේලිය. පේලි. කණ්ඩායම. කණ්ඩායම්. ගුරුවරයා. ගුරුවරු. රට. රටවල්. ලේඛකයා. ලේඛකයෝ. හරියටම හරි. ඔන්න මගේ ආදරණීය පොඩ්ඩන්ට මෙන්න මේ ඒකවචන සහ බහුවචන නාමපද ටික කියනකොට මම අර මුලින් කියපු ඒකවචනයක් බහුවචනයට හරවන්න පුළුවන් අපි යොදා ගන්නා ඒ ක්‍රම කීපයක්ම මෙන්න මේ බහුවචන නාමපද තුලදී දකින්න ලැබෙන්නේ නැති. මම කිව්වා හල් කිරීම යොදාගෙන පුළුවන් කියලා. ගස. ගස්. මල. මල්. ගල. ගල්. මෙන්න මේ නාමපද, ඒ වගේම පොත. පොත්. මෙන්න මේ නාම පදවලදී අපි යොදාගෙන තිබෙන්නේ අර මම මුලින් ඔයාලත් එක්ක කතා කරපු ඒ හල් කිරීම. ඒ වගේම මං කිව්වා ඔයාලට ඕ ශබ්දය යොදාගෙන බහුවචන වලට හරවන්න පුළුවන් කියලා. උදාහරණයක් ඇටියට මේ තියෙන්නේ අපි කතා කරපු ඒ නාම පදවල. කුරුල්ලා. කුරුල්ලෝ. ගොවියා. ගොවියෝ. බල්ලා. බල්ලෝ. ගවයා. ගවයෝ. ඒ වගේම ලේඛකයා. ලේඛකයෝ. ශිෂ්‍යයා. ශිෂ්‍යයෝ. අපි ඒ කතා කරපු බහුවචන නාමපද ඒකවචන නාමපද බහුවචන නාමපද බවට පත් වෙලා තියෙන්නේ අර ඕ කියන ශබ්දය යොදාගෙන. ඒ වගේම දුවේ පුතේ මම ඔයාලට කිව්වා පාපිල්ල යොදාගෙනත් මේ විදියටම බහුවචන බවට පත් කරන්න පුළුවන් කියලා. මෙන්න තියෙනවා උදාහරණ. කුඹුර. කුඹුරු. ගුරුවරයා. ගුරුවරු. මෙන්න මේ විදියට අපිට විවිධාකාරයේ ක්‍රම යොදාගෙන ඒක වචන බහුවචන බවට පත් කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙමනම් ඔයාලා මෙන්න මේ බහුවචන නාම පද ටිකත් හොඳට මතකේ තියාගන්න. හොඳයි, අපි එහෙමනම් බලමු පහ ශ්‍රේණියේදී හමුවන ඒක වචන නාම පද සහ බහුවචන නාම පද මොනවද කියලා. මම පුංචි ඡේදයක් කියන්නම්, ඔයාලා ඒ ඡේදයට හොඳින් සවන් දෙන්න. කාලේක සිට බලාපොරොත්තු සිටි ගමනක් යෑමට පබෝදාට අවස්ථාව උදා විය. ඒ මුහුදු වෙරළට යෑමට ඇය නියමිත දිනයේ සැමට පළමුව අවදිව ගමනට සූදානම් වූවාය. අම්මේ මගේ එක සපත්තුවයි තියෙන්නේ, කෝ අනිත් සපත්තුව? පබෝදාගේ අයියා ජනිත් සිය මවගෙන් විමසුවේ, පුතා සපත්තු තියෙන්නේ ඉස්සරහ රාක්කේනේ, අනිත් සපත්තුවත් එතන ඇති, ගිහින් බලන්න. අම්මා පිළිතුරු දුන්නාය, අම්මේ අපිත් එක්ක කුමාරි නැන්දයි මනීෂ අක්කයි යනව නේද? ඔව්දුවේ, මට දැන් මතක් උනේ මම හදපු කඩදාසි මල් ටික මේසේ උඩ ඇති. ඒකින් රතුපාට මල් පොකුරයි කල්ප කහපාට මල් පොකුරු තුනයි පරිස්සමින් අරගන්න. ඒක මතක් කරලා කුමාරි නැන්දට දෙන්න, අම්මා කිව්වාය. මෙතෙක් නිහඬව සිටි තාත්තාගේ කටහඬ අවදි විය. පුතා, ඔයාගේ කාමරයේ ඇතුලේ පොත් පාර්සලයක් ඇති. ඒ පොත් පාර්සලය මනීෂ අක්කාට දෙන්න ඕනේ. ඒක ගන්න. අනිත් කාමර දෙකෙන් එකක මගේ කණ්ණාඩි කූට්ටමත් ඇති. ඒකත් අරගෙන මෙන්න, තාත්තා අයියාට පැවසුවේ. අම්මේ එන්න, අපි මිදුලේ ඉන්නේ යැයි මම පැවසුවෙමි. මම කාමරයේ දොරයි ඉස්සරහා දොරවල් දෙකයි වහගෙනම එන්නම්. පුතාලා වාහනයට නගින්න, අම්මා පැවසුවාය. අතරමඟදී කුමාරි නැන්දා සහ මනීෂා අක්කාද ගමනට එකතු වූහ. සියල්ලන්ම මුහුදු වෙරළට යන විට සවස හතර පමණ විය. අද නංගිට හරිම සතුටුයි. කවදා ඉඳන් දෙන්න සූදානම? මටත් හරියට ඕනෑකම තිබුණා දුව එක්කගෙන එන්න, අම්මා මනීෂා අක්කාට කිව්වාය. අන්න අයියේ ලොකු නැවක්, අර බලන්න පබෝදා උඩපණමින් කෑගැසුවාය. ඔවුනංගි, එතන තියෙන්නේ එක නැවයි, අර බලන්න අර ඈත නැව් දෙකක්ම එනවා. ජනිත් අයියා පබෝදාට නැව් දෙකක් පෙන්විය. එහෙමනම් දුවේ පුතේ, අපි මේ කතා කරපු, එහෙම නැත්තම් ඔයාලා දැන් සවන් දීපු ඒ ඡේදයේ ඇතුලේ තිබුණා ඒක වචන පහක් සහ බහුවචන පහක්. මෙන්න මේ ඒක වචන පහ සහ බහුවචන පහ තමයි පහ ශ්‍රේණියේදී ඔයාලට මතකේ තියාගන්න අවස්ථාව තියෙන්නේ. හොඳයි, එහෙමනම් බලමු මොනවද මේ ඒක වචන නාමපද පහ සහ බහුවචන නාමපද පහ කියලා. සපත්තුව කියන එකේ බහුවචන නාමපදේ තමයි සපත්තු. පොකුරු. කාමර. දොරවල්. නැව්. හොඳයි දුවේ පුතේ, එහෙමනම් මෙන්න මේ නාම ඒකවචන නාමපද පහ සහ බහුවචන නාමපද පහ හොඳට මතකයේ තබා ගන්න. එහෙමනම් මම මෙන්න මේ විදියට වාක්‍ය පහක් ඔයාලට ඉදිරිපත් කරනවා. මේ වාක්‍ය පහත් ඔයාලා බහුවචන නාමපද විදියට සකස් කරලා ලියන්න, එහෙම නැත්නම් මාත් එක්ක එකතු වෙලා කියමු. ඔන්න මම කියනවා ඒකවචන නාමපද. මගේ සපත්තු පරණයි. දෙවන වාක්‍ය, රතුපාට මල් පොකුර ලස්සනයි. තුන්වන වාක්‍ය, අපේ නිවසේ කාමරය පිරිසිදුයි. හතරවන වාක්‍ය, සවස් වන විට දොර වහන්න. පස්වන වාක්‍ය, ඈත මුහුදේ නැව ගමන් කරයි. හොඳයි ආදරණීය දුවේ පුතේ, මේ වාක්‍ය පහ ඔයාලට පුළුවන් බහුවචන වාක්‍ය බවට හරවන්න. කොහොමද බහුවචන වාක්‍ය බවට හරවන්නේ? සපත්තු මම ඔයාලට ඉදිරිපත් කළේ බහුවචන වාක්‍ය. ඔයාලට පුළුවන් ඒ බහුවචන වාක්‍ය ඒකවචන වාක්‍ය බවටත්, මම කියපු ඒකවචන වාක්‍ය බහුවචන වාක්‍ය බවටත් හරවන්න. පළවෙනි වාක්‍ය ගත්තොත් මම කිව්වේ මගේ සපත්තු පරණයි. ඒ කියන්නේ බහුවචන වාක්‍යයක්. ඔයාලට ඒ වාක්‍ය පුළුවන් ඒකවචන වාක්‍යයක් බවට හරවන්න මෙන්න මේ විදියට. මගේ සපත්තුව පරණයි. ඊළඟ රතුපාට මල් පොකුර ලස්සනයි. ඒක වචන වාක්‍යයක්. ඔයාලට පුළුවන් ඒ වාක්‍ය බහුවචන වාක්‍යයක් බවට හරවන්න මෙන්න මේ විදියට. රතුපාට මල් පොකුරු ලස්සනයි. ඊළඟ තුන්වෙනි වාක්‍ය අපේ නිවසේ කාමරය පිරිසිදුයි. ඒක වචන වාක්‍යයක්. ඔයාලට පුළුවන් මේක බහුවචන වාක්‍යයක් බවට හරවන්න අපේ නිවසේ කාමර පිරිසිදුයි. ඊට පස්සේ මම කියන බහුවචන වාක්‍යයක් මෙන්න මේ විදියට. සවස් වන විට දොරවල් වහන්න. ඔයාලට මේ වාක්‍ය පුළුවන් ඒක වචන වාක්‍යයක් බවට හරවන්න කොයි විදියටද? සවස් වන විට දොර වහන්න. ඒ වගේම අවසාන වාක්‍ය ඈත මුහුදේ නැව ගමන් කරයි. මේ ඒක වචන වාක්‍ය අපට පුළුවන් බහුවචන වාක්‍යයක් බවට හරවන්න කොයි විදියටද? ඈත මුහුදේ නැව් ගමන් කරයි කියලා. හොඳයි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි පහ ශ්‍රේණියේදී ඉගෙන ගත්ත යුතු ඒ බහුවචන, ඒකවචන, බහුවචන පහක් ඉගෙන ගත්තා. මෙන්න මේ ඒකවචන බහුවචන පහත් ඔයාලා හොඳට හිතේ මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට ඒකවචන වාක්‍යයක් යම්කිසි විභාගයකදී, එහෙම නැත්නම් යම්කිසි අවස්ථාවකදී ලැබුණොත් ඒ වාක්‍ය බහුවචන වාක්‍යයක් බවට හරවලා ලියන්න. ඉතින් ඒකවචනයක් බහුවචනයක් බවට හැරවීම සඳහා ඒ යොදා ගන්නා ක්‍රම කීපයකුත් මම ඔයාලට මුලින් මතක් කරා. ඔයාලට ඒ ටිකත් මතක ඇති. ඒ ක්‍රම යොදාගෙන අපි මේ හඳුනාගත්ත වාක්‍ය විතරක් නෙවෙයි, තවත් වෙන නාම පද ඔයාලට ලැබුණොත් ඒ නාම පදත් බහුවචන නාම පද බවට හරවන්න උත්සාහ කරන්න. ඉතින් දුවේ පුතේ, අද දවසේ අපි ඉගෙන ගත්ත මේ නාම පද කියන පාඩම ශිෂ්‍යත්ව විභාගයට විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. අපි ජීවිතයේ ඉදිරියේදී මුණ දෙන සාමාන්‍ය පෙළ විභාගයට විතරක් නෙවෙයි, උසස් පෙළ විභාගයටත් මේ නාම පද, මේ හඳුනාගත්ත කොටස ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ අද දවසේ ඉගෙනගත්ත ඒ කරුණු ටික හොඳට හිතේ ධාරණය කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඉතින් මේ නිවාඩු කාලේ ගෙදරට වෙලා නිකන් ඉන්න එපා. ඔයාලගේ අත්අකුරු හොඳට හදාගන්න, බලාලිවීමක් කරන්න, නිවරදි හැඩේ අත්අකුරු අපි නිතරම ලියන්න උත්සාහ කරන්න. මොකද ගෙදරට වෙලා කාලයක් හිටියම අපේ අතේ තියෙන හුරුව නැති වෙලා යනවා. එහෙම වුණොත් අපිට නිවරදි අකුරු ලියන්න බැරි වෙලා යනවා. ඒක නිසා ගෙදරදී බලාලිවීම ලියලා ඔයාලගේ අත්අකුරු ලස්සන කරගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. එහෙමනම් මෙන්න අද දවසේ මම ඔයාලට ඉදිරිපත් කරන ප්‍රශ්නය, පොකුර යන නාම පදයේ, පොකුර යන නාම පදයේ බහුවචන පදය කුමක්ද? ඔයාලගේ පිළිතුර 0.71 69 49 39 8 කියන දුරකථන අංකයට SMS කරන්න. නිවැරදි පිළිතුර මුලින්ම එවන දරුවන්ගේ දුරකථන අංකය දාගෙන කුසපත් ඇදීමක් කරලා අපි වටිනා ත්‍යාගයක් දීමට සූදානම් වෙනවා. හොඳයි. එහෙමනම් පුංචි පැටවුනේ, සමුගෙන යන කාලය උදා වෙලා මේ ඉතාමත් අවදානම් කාලයක්. ඉතින් දරුවනේ, බොහොම පරිස්සමෙන් නිරෝගී සුවබර ජීවිතයක් ගත කරන්න ඔයාලට ලැබෙන්න කියලා මං ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. තවත් දිනයක අපි හමුවෙමු. එතෙක් ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ අපි පහේ හපනුන්ට මව්බස පාඩම කියලා දුන්නේ බදුල්ල උදේරාජ මහා විද්‍යාලයේ ප්‍රියන්ත දිසානායක ගුරුපියාණන්.